ගරු බඳුල ගුණවර්තන ඇතුමා ඉන්නවා දයාගම කියන්න. ඔබතුමා කතා පටන් ගන්නත්
ගය මම පටන් ගන්නවා.
ඔව් එහෙමනම් අපි බඳුල් ගුණම ඇතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ආනයන අපනයන අපනයන සංවර්ධනය පෙරදැරි කරගත් යෝජනා පිළිබඳ ආර්ථික සංවර්ධන උපාය මාර්ග කමිටුවේදී අධීක්ෂණ කමිටුවේදී මමත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමත් ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා. මක් නිසාද යත් අපි සියලු දෙනා පිළිගන්නව ප්‍රතිපත්තියක් වශයෙන් අපේ රටේ අපනයන සංවර්ධනයක් සිදුවිය යුතුයි, අපනයන ඉපයුම් වැඩි කරගත යුතුයි. ඒ තුළින් රටේ නිමවුම ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුන් ශේෂී ඉතුරුන් ආයෝජනය යනාදී සාර්ව ආර්ථික විචල්්‍යන් වලට යහපත් බලපෑමක් ඇති කළ යුතුයි කියන ටික අපි දෙපාර්ශ්වයේම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නවා. මට පෙර කතා කරපු සුජීව මන්ත්‍රීතුමා සඳහන් කළා, අපි පසුගිය කාල පරිච්ඡේදය තුළදී කිසිම කර්මාන්ත සංවර්ධනයක් තිබුණ නැති රටක් තිබුණේ කියලා. එතුමා උගත් නීතිඥයෙක් ලෙස අපේ රටේ ආර්ථික ඉතිහාසය පිළිබඳ ටිකක් වැඩිපුර කියවනවා නම් හොඳයි. නිදහසින් පස්සේ ලංකාවේ 1977 වෙනකම් පැවතුනේ ආවෘත ආනයන ප්‍රතිපත්තියක්. ඒ තුළ ඉන්වර්ඩ් ලුකින් පොලිසි එකක්, අභ්‍යන්තරාභිමුඛ ආර්ථික ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ කාලේ විශේෂයෙන් 1956 පස්සේ අපේ රටේ දේශීය කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කරන්න ඕනේ කියලා ඒ සඳහා වෙන විශාල කාර්මික පදනමක් විශේෂයෙන් සමාජවාදී රටවල් සමග ඇති වුණ 56 පොදු ජන යුගය ඇති වුණාට පස්සේ. ඒ සඳහා සෝවියට් දේශයත් ලෝකයේ වෙනත් රටවලුත් විශාල වශයෙන් අපිට ආධාර කළා. ඒ අනුව වානේ කර්මාන්තය, ටය කර්මාන්තය, තුනී ලෑලි කර්මාන්තය, පිගං කර්මාන්තය, මේ වැනි විශාල කර්මාන්ත පද්ධතිය සිමෙන්ති කර්මාන්තය යනාදී වශයෙන් ලංකාවේ මහා පරිමාණික බැරකර්මාන්ත රාශියක් රාජ්‍යංශය යටතේ ආරම්භ වුණා. දැන් පිළියන්දල පිගං සංස්ථාව මේ ප්‍රදේශයේ අය දන්නවා, ඉතාම විශාල ලෙස පිගං භාණ්ඩ නිෂ්පාදනය කළ අපනයන තත්ත්වයට පත්වෙනකොට තමයි ජපානයේ නොරිටාගේ වගේ සමාගම් ඇවිල්ලා අපිත් එක්ක හවුල් වෙලා හවුල් ව්‍යාපාර විදිහට නොරිටාගේ පිගම් භාණ්ඩවලට ලෝක වෙළඳ පොලේ මිලක් ලබා ගැනීම සඳහා කටයුතු සිද්ධ වුණා. ඒ කාලේ එහෙම කරන් යනකොට මේ රට ඇතුලේ විදේශයන්ගෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවට මේ රටේ නිෂ්පාදිත කර්මාන්ත පද්ධතියක් ඇති වුණා 1956 පස්සේ. අදත් ඉන්දියාවේ තියෙනවා විශාල ලෙස අත්‍යන්ත පේෂකර්මය. අපේ රටේ ඒ කාලේ හැම ගමකම වගේ අත්‍යන්ත රෙදිපිටි පේෂකර්මාන්තයක් තිබුණා. ඒකෙන් ග්‍රාමීය ස්වයන් රැකියා විශාල ප්‍රමාණයක් ජනිත වෙලා තිබුණා. ගමේ වීවින් මැෂින් එකක් තියාගෙන වෝෆ් එක කොහෙන් හරි දාගෙන ඇවිල්ලිවිල්ලා රෙදිවියල ඉවරලා ඒ නෑ දේශීය වෙළඳ පොලක් නෑ. නමුත් බාබරා සල්සෝනි ළඟට ගියහම ඔබතුමා දන්නවා ඒ මේ අපනයනය සඳහා වෙන ඉතා විශාල අත්‍යන්ත රෙදිපිරි කර්මාන්තයේ මත පදනම් වෙච්ච වෙළඳ පොලක් තියෙනවා, විදේශ වෙළඳ පොලක්. දැන් ලොකු වෙළඳ පොළවල් තියෙනවා. එහෙනම් ලංකාවේ සම්ප්‍රදේ ඉන්න මං කියාගෙන ආපු දේ ඊට පස්සේ 1977 විවෘත වෙළඳ පොළ ආර්ථිකය ඇති වෙනකොට පුද්ගලීකරණය යටතේ මේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ල පුද්ගලීකරණය වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අවධියේදී එතුමා කර්මාන්ත ප්‍රතිපත්තියක් හැදුවා. මේ ප්‍රතිපත්තිය වගේ නෙමෙයි, ඉතාම පුළුල් ලෙස NIC රටක් වෙන්න ඕනේ, නිව්ලි ඉන්ඩස්ට්‍රියල් කන්ට්‍රි කියලා වෙනම වැඩපිළිවළක් හදලා නව කාර්මීකරණ රටක් වීම සඳහා වෙන ව්‍යාපාරයක් ආරම්භ කළා. අද වෙනකන් නිව්ලි ඉන්ඩස්ට්‍රියල් කන්ට්‍රි එකක් වුණේ නැහැ. අපි පිළිගන්න ඕනේ අපි මේ තියෙන ප්‍රශ්නය තුළ අපිට ජාත්‍යන්තර වශයෙන් තරඟ කරග හැකි වෙළඳ පොලක් ඇතිකර ගැනීමට සුදුසු වාතාවරණයක අපි ඉන්නවාද? අපි දැන් අද ගත්තොත් අපේ සම්ප්‍රදායික ප්‍රධානම අපනයනේ මේ භෝගයක් තමයි පොල්. පොල් නිෂ්පාදනයේ පොල් ගස තාල වර්ගයට අයත් ගසක් ය මුහුදුබඩ ප්‍රදේශවල ශාස්ත්‍රීයව වැවේ මේක කපරුක කියලා මුගන්නලා තියෙනවා. පොල් නිෂ්පාදනවල අද ලෝකයේ ඇති වෙලා තියෙන වෙළඳ පොල කවුද හේම් පිටින්ම පාවිච්චි කරන්නේ? තායිලන්තේ මේ අනිත් පොල් නිපදවන රටවල් අද ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල් හොයාගෙන තියෙනවා. මේ පොල් වතුර 100% natural energy drink එක ඉතාම අඩු මිලට ගන්න පුළුවන්. පොල් වතුර සඳහා ඩොලර් දෙකක් දෙකහමාරක් වෙනවා පොල් වතුර. එතකොට මේ පොල් වතුර ඔක්කොම ලංකාවේ අවුරුදු දහස් ගණනක් තිස්සේ කර්මාන්තයේ තියෙනවා. දැන් තමයි පොල් වතුර නිෂ්පාදනය අපනයනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ මේ මෑතකදී. නමුත් තායිලන්තේ අපිට වඩා ගොඩක් කල් ඉඳන් පොල් වතුර එනර්ජි ඩ්‍රින්ක් එකක් විදියට විකුණනවා. අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පොල්වල නිෂ්පාදන ඇමරිකා එක්සත් ජනපදයේ ඇඟ සීන් වෙන මේ පෙත්තක් විදිහට ගන්න පොල් තෙල්. මේ නෑ මං දැන් මේ ආර්ථිකය දියුණු කරන්නේ අපනයන කරන්නේ නැද්ද ඒවා? එතකොට ඒ රටවල්ලේ අපනයනය කළා නැද්ද? ඔබතුමා පුදුම කතාවක් කියන්නේ. දැන් ඒ සම්ප්‍රදායික පොල් ගහ නැතුව අපි මොකෙන්ද ආර්ථිකය දියුණු කරන්න පුළුවන් අපනයන?
මේ පොල් වතුර විකුණලා නෙවෙයි ගරු මන්ත්‍රීතුමා, ඒ කළා දැන් ලොකු කර්මාන්ත හදන්න ඕනේ. වෙන රටවල හරි අමුද්‍රව්‍ය ගෙනහලා මේ නිෂ්පාදනය කරලා පිටරටවල විකුණන්න ඕනේ. මේ සුළු පරිමාණයේ වැඩ කරන්න බෑ. දැන්
සුළු පරිමාණයේ වැඩනේ මහා පරිමාණයෙන් කළා මොකද්ද අපනයනේ කරලා තියෙන්නේ? මොකද්ද එහෙම කරන්න පුළුවන්? දැන් මේ රටට එන්න මොකද්ද තියෙන, මොකද්ද එහෙම ආයෝජකයේ කර්මාන්තකරුවෙක් ගේන්න පුළුවන් කොන්දේසිය මොකද්ද? දැන් ලෝකයේ ඔක්කොම කාර්මික රටවල් වල තමුන්නාන්සේ පිළිගන්න ඕනේ බැංකු පොලි අනුපාතයේ. දැන් ඉතින් ඒක කොහොමත් හම්බන්තොට කර්මාන්ත ගේනවනේ. කර්මාන්ත කලාපයක් හදන්නනේ හම්බන්තොට වරායකුයි ගුවන්තොට පොලකුයි හැදුවේ. ඒක ඒක හරි. මම කියන්නේ දැන් මේ රටේ කර්මාන්තයක් ස්ථානගත වෙන්න අවශ්‍ය කරන ආයෝජකයෝ ගෙන්න ගන්න, දේශීය කර්මාන්තකරුවෝ ගෙන්න ගන්න මේ ප්‍රතිපත්තියට බැහැ. මං ගරු ඇමතිතුමාට සඳහන් කරන්න කැමතියි, අද අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ආයෝජකයටයි සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටයි පොලි අනුපාතය පිළිබඳ ප්‍රශ්නේ. ඕනේ රටක එතුම ව්‍යාපාරිකයෙක් ලෙස දන්නවා ප්‍රාග්ධනය තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ප්‍රාග්ධනය සොයාගන්න නම් මේ ලෝකයේ මැලේසියාව ගත්තත් සිංගප්පූරුව ගත්තත් ජපානය ගත්තත් කොයි රට ගත්තත් පොලි අනුපාතයේ 5%, 6%, 7%, 8%, 9%ක් ගන්න පුළුවන්. ඊටත් වඩා අඩුවට ගන්න පුළුවන්. අද ලංකාවේ බැංකුකරුවෝ තැන්පත් බාරගන්නේ 18%ට තැන්පත් කරන්න කියනවා. 18%ට තැන්පත් බාර ගන්නවා නම් 20%, 22%යි පොලි අනුපාතයට කර්මාන්තයක් පටන් ගන්න පුළුවන්ද? ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද? පළවෙනි ප්‍රශ්නේ රටක සාර්වාර්ථික විචල්‍යංගේ තියෙන පොලි අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් බවට පත් කරන්නේ නැත්නම් කිසිම ව්‍යාපාර ආයතනයකට දැන් අද තැන්පත් කරන එක ලාභයි මහා පරිමාණ කර්මාන්තයක් කරනවට වඩා. 18%ක් පොලිය දෙනවා නම් බැංකුවේ ඒ 18% ගත්තාම බදු නැතුව සුද්ධ ලාභ 18%ක් එනවා නම් ඒක ලාභය ආයෝජනය කරන්නේ නැහැ. අනික පුද්ගලිකාංශයේ ආයෝජකයෝ කරන්න පුළුවන් කියනකොට අපි කල්පනා කරන්න ඕනේ දේශීය ආර්ථිකය තුළ ජාතික ව්‍යාපාරික පන්තියක් ඉන්නවා. ඔවුන් හම්බන්තොට වරාය අවස්ථාවේදී සම්පූර්ණ පත්තර පිටුවක දැන්වීමක් දාලා ඔබතුමාලගින් ඉල්ලා සිටියා. මේක අපිට කරන්න පුළුවන්. අපි මේ රටේ ඉපදිච්ච මේ රටට ආදරය කරන මේ රටේ ව්‍යවසායකයෝ ඔවුන්ට ඒ ටික දෙන්න. අපි එකතු වෙලා මේ ව්‍යාපෘතිය කරන්නම් කියලා විනිවිද පේන ආකාරයට මේ රටේ අයට තියෙන සම්පත්තා රාජ්‍ය අනුග්‍රහයන් දක්වලා ඒ අයට පටන් ගන්න කිව්වොත් දේශීය ව්‍යවසායකයෝ ඉන්නවා. එහෙම මහා පරිමාණිකව අන්තර්ජාතික වෙළඳපොළට ගිහිල්ලා කරන අයත් ඉන්නවා. අපේ රටේ මේ ජෝන් කීර් සමාගමට ගිහිල්ලි වෙලා මාලදිවිනේ හෝටල් කරන්නේ නැද්ද? කරනවා. එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා. දම්රෝ එක ගිහිල්ලා ඉන්දියාවේ මේ ව්‍යාපාර කරන්නේ නැද්ද? කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ සෝජාතික ව්‍යාපාර කෙරෙහි වැඩි විශ්වාසයක් රඳවන, අද සෝජාතික ව්‍යාපාර කෙරෙහි විශ්වාසයක් රඳවන්නේ කොහොමද? ආනයන අපනයන කරුව මම ඔබතුමාට මේ අවංකව කියන්නේ මේ මූල්‍ය අපරාධ කොට්ටාසේ අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයේ යටතේ කියන වචනයට මුවා වෙලා අද FCID එකට මුදල් විසුද්ධිකරණේ සහ මුදල් සොයාගත් ආකාරය පිළිබඳ විභාග කරන්න කියලා ව්‍යාපාරිකයෝ කොයි තරම් පිරිසක් කැඳවල තියෙනවද? මූල්‍ය අපරාධ කොට්ටාසේ බංකුවල වාඩි කරවනකොට මොන සමාගමේ සභාපතිවරයාද කැමති වෙන්නේ? තමුන් ගිහිල්ලි වෙලා මූල්‍ය අපරාධ කොට්ටාසේ පොලිසිය බංකුවල වාඩි වෙන්න කී දෙනෙක් අද මූල්‍ය අපරාධ කොට්ටාසේ අරන් ගිහිල්ලා තියෙන විතරක් නෙමෙයි ජීවිතේට පොලිසියකට ගියේ නැති අපනයන කරුවෙකුට. ඔය අපනයනය කරනකොට උණ්ඩි යවලා උණ්ඩි වලින් සල්ලි යවලා තියෙනවා. හවාල් කරලා තියෙනවද? මේවා මේ ජාත්‍යන්තර වෙළඳාම කරන ව්‍යාපාරිකයන්ගේ ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ මිනිස්සු හිරිවැටිලා යනවා මේ හාන ප්‍රශ්නවලට. මොකද ඒ අයට ඒක පුරුදු නැහැ. පුරුදු නැති තැනට ගියාම ඒක වෙනස් වාසි සඳහා මූල්‍ය
ආර්ථිකයට නරක විදිහට බලපෑවේ කවුද? ඔහොම ගිහිල්ලා බංගෝක ඉඳලා එහෙම විස්තර කියන්නේ.
ඉතින් අහන්නකෝ වාසුදේව නානක්කාර මැතුමගෙන්, එතුමගේ සහෝදරයා ගැන, එතුමගේ සහෝදරයා අරන් ගියේ නැද්ද කියලා වෙලා. මේ අපි මේ කරුණාකරලා මේක තේරුම් ගන්න. රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. තමුන්හන්සේට ප්‍රශ්නයක් නැහැ. තමුන්හන්සේව මූල්‍ය අපරාධ කොට්ටාසෙට ගෙනියන්නේ නැහැ. අපිව මූල්‍ය අපරාධ කොට්ටාසෙට ගෙනිහිල්ලා නැහැ. නමුත් ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යාපාරිකයෝ ගෙනිහිල්ලි වෙලා මූල්‍ය අපරාධ කොට්ටාසෙට තමන්ගේ මුදල් විසුද්ධි කරන හරි වෙනත් අයතා ක්‍රියා හරි මුදල් ගන්න දෙනු කියලා හරි ව්‍යාපාරිකයෝ එහෙම අය නෙමෙයි. මහා පරිමාණ සමාගම් වල සභාපතිවරු ජීවිතේට ගියේ නැති අය ගෙනිච්ච නැද්ද කියලා වෙලා ලයිස්තුවක් ගෙනල්ලි වෙලා ආරක්ෂක කැමතිකින් අහන්නේ. එහෙම ගියේ නැද්ද කියලා. ඉතින් ඔබතුමා දන්නේ නැති වුණාට රටේ එහෙම වෙන ඔබතුමාලා ඉන්නේ වෙන ලෝකෙක. මේ මහා පොළොවේ යථාර්ථයට බහින්. ඒ නිසා අද අපනයන සංවර්ධනය කරන්න නම් ජාතික ව්‍යාපාර පන්තියට ඔබතුමාලා නොදෙනුවත් බෝධේ සිද්ධ වෙනවා. දැන් බලන්න මෙතන මේ ඉදිරිපත් කරලා තියෙනවා DR විජේවර්ධන මහවත්ත. මේ මම වෙළඳ අලවි සංවර්ධන සම්පකාර විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සතොස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ අනිකුත් රාජ්‍ය ආයතන සතු රාජ්‍ය දේපොළ ගඩොලකින්වත් අඩු කරන්න සම්මාදම් වෙච්ච නැති ඇමතිවරේ. එතකොට මේ DR විජේවර්ධන මහවත ඔබතුමත් පිළිගන්නවා ජාතික වීරවරයෙක් වෙච්ච DR විජේවර්ධන මහවත මෙතන ලේක් හවුස් එක ළඟින් පටන් අරන් පර්ණ ගාමිණී හෝල් එක ළඟින් ඉවර වෙන බේරේ වැව ළඟ ඉතාම වටිනා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත වටිනාකමක් තියෙන දේපොළ. ඒ දේපොළවල නොම්බර 56, අංක 56, අංක 70, අංක 28 DR විජේවර්ධන මහවත කලම්බුට්ටු මේ අයිතිකාරය ඕන කෝපරේටිව් හෝල්සේල් එස්ටැබ්ලිෂ්මන්ට් CWE එක ලෑන්ඩ් එක අක්කර 3.1 ඉන්වෙස්ට් කරන්න යනවා ජේ හෝල් හොටෙල්ස් ප්‍රයිවට් ලිමිටඩ් චෙන්නයි ඉන්ඩියා මික්ස් ඩිවලප්මන් මික්ස් යූස් ඩිවලප්මන් 75 ෆ්ලෝස් ඊළඟට එපාමන්ට් කම්ප්ලෙක්ස් 60 ෆ්ලෝස්. ඔව් මම කියන්නේ මේ අනුමැතිය දෙන්න මේ සකස් කරලා තියෙන මම මේ ටික සභාගත කරනවා. දැන් මේක US ඩොලර් මිලියන 657යි. ඒකේ තියෙන්නේ
ප්‍රූවල් අවිලත් නැහැ.
ඔව්. එතකොට කවුද මේ කැබිනට් පේපර් සකස් කරලා තියෙන්නේ?
දැන් මේ ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා තිනවා. ඒක තාම අපි අනුමත කරන්නේ නැහැ. අදත් සැකේ සාකච්ඡා කරනවා. ඒක ඒ විදිහට කරන්නේ නැහැ. ඉතින් මේක බලලා වෙන ක්‍රමයකට තමයි කරනවා නම් කරන්නේ. එහෙම නෙමෙයි. ওই විදිහට නෙමෙයි.
ඔව් දැන් ඔබතුමා මේ විදිහට කරන්නේ නැහැ කියනවනම් මම ඒකන ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබතුමා දන්නවා ඇති මෙතන හැව්ලොක් ටවුන් එකේ සලුසල තිබුණ විශාල ගොඩනැගිල්ල තිබුණා. ඒ අවස්ථාවේ රටේ අන්තිම නරක යුද්ධයේ තියෙන අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා කොළඹ ආරක්ෂාව සඳහා පොලිසිය දාන්න එතන අවශ්‍යයි කියලා
මම කාලය නම් අවසන්
වෙනවා. මම විනාඩි දෙකකින් ඉවර කරන මේ කතාව විතරක් කියලා. ඊට පස්සේ ටවුන් හෝල් එකේ ඔසුසලට එහා පැත්තේ සතොස ප්‍රධාන ගොඩනැගිල්ල තිබුණා. පොලිසියට අවශ්‍යයි කිව්වා. කොළඹ නගරයේ බෝම්බ පුපුරනකොට ඒක මම දුන්නා. ඊට පස්සේ ලේක් හවුස් එකට එහා පැත්තේ තියෙන CW එකේ කොටසක් අවශ්‍යයි කිව්ව දුන්නා. මේ ටික අපි ඉතාම සම්පූර්ණ වෙනස් ව්‍යාපෘතියකට මේ මුළු පාරම DR විජේවර්ධන මහවත ඔබතුමාලා මෙහෙම කරනවා නම් ප්‍රසිද්ධියේ හැමෝටම කියලා කැඳවන්න යෝජනා මෙහෙම කරන්නේ නැතුව මේ අර හොල්ඩින් සමාගම දිල්ලියේ කල්කටා කියලා මේ ප්‍රොපෝසල් හදන්නේ නැතුව මම මේ ටික සභාගත කරන ඔබතුමන්ට එතකොට බලන්න පුළුවන්. ඒ ටික මේවා කරන්නේ නැතුව එහෙම අලුත් ආයෝජකයක් කැඳවගෙන ඒ කැඳවන ආයෝජකයන්ගේ වඩාම හොඳ යෝජනාව තේරුවේ නැත්නම් අන්න ඒ මම ඒ ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙහෙම යෝජනා එක එක අමාත්‍යවරු ඉදිරිපත් කළාම ඒකෙන් වෙන්නේ රටට හානියක් මොකද රටේ තියෙන පළදායි සම්පත් උපනූපන් පරම්පරාවල්ට හිමි වෙන්න ඕනේ ජාතික වස්තුව වඩා පළදායි ලෙස යොදා ගැනීම සඳහා මැදිහත්
දයගමගේ මැතිව
ගරු ඇමෙත්තුමා දැන් ඔබතුමා කියන එක හරි දැන් ඒ ප්‍රොපෝසල්ස් ආපුවම දැන් ගියාණ්ඩු කාලේ තමයි ඒ වගේ ප්‍රොපෝසල්ස් වලට ගොඩක් ප්‍රොජෙක්ට්ස් කරලා තිබුණේ දැන් අපේ අලුතෙන් ප්‍රොපෝසල් එකක් ආවොත් එීම ඒක අපි කැබිනට් එකේ කියලා තියෙන්නේ ස්විස් චැලෙන්ජ් එකට දාන්න කියලා. එතකොට කවුරු හරි ප්‍රොපෝසල් එකක් ආවත් එතකොට ඒ ප්‍රොපෝසල් එක අපි ස්විස් චැලෙන්ජ් ක්‍රමයට. එතකොට ඕනම මේ ආයෝජකයෙක්ට ඕනම ව්‍යවසායකයෙක්ට පුළුවන් ඒ මුදලට වඩා අඩු මුදලකට කරනවා නම් එතකොට ඒ ව්‍යාපෘති අරයට අපි අවස්ථාවක් දෙනවා ඒ මුදලට කරනවා නම් කරන්න කියලා. නැත්නම් අඩුමෙක් කරාට තමයි අපි දෙන්නේ. ඒ වගේ විනිවිද භාවයකින් තමයි මේ වැට්ටික දැන් කරගෙන යන්නේ.
හරි ඉන්න.
දැන් ඔබතුමා කාලේ
ඉවරයි. එවන්න ඕනේ කැබිනට් පත්‍රිකාවක් වශයෙන්ද පත්‍රිකාවක් වශයෙන් ආවට පස්සේද යවන්නේ අර කියන ස්විස් එකට. නෑ නෑ.
යෝ ඒ කියන්නේ කවුරු හරි ප්‍රපෝසල් එකක් කවුරු හරි ප්‍රපෝසල් එකක් ඉදිරිපත් කරොත් එහෙම එතකොට ඒ ප්‍රපෝසල් එක කැබිනට් එකට ඉදිරිපත් කරාට ඒක ස්විස් කැබිනට් එකෙන් අනුමැතිය දෙන්නේ ඕනම එකකට ඒක ස්විස් චැලෙන්ජ් එකට දාන්න කියලා. එතකොට ස්විස් චැලෙන්ජ් එකට දාන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද දැන් ආයෝජකයෝ ආපුවම ඒ ආයෝජකයෝ අපි පළවාරින්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒක ඊට වඩා ලාභ විදියකට අපි කරන්න බලනවා.
හොඳයි නෑ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කාලේ නම් අවසන්.
ඔව් මං තුමා කිව්ව එකට විතරක් උත්තරයක් කියලා ආයෝජකයෝ පළව හැරීම නෙමෙයි. දැන් ආයෝජන අමාත්‍යතුමා දන්නවා 2015-16 ඩිරෙක්ට් ෆොරින් ඉන්වෙස්ට්මන්ට් අඩු වුණා. විදේශ ආයෝජන අඩු වුණා. ආයෝජන අඩු වුණේ මොකද කියලා අහලා ඒ ආයෝජනය වැඩි කර ගැනීම සඳහා පළදායි ලෙස එවැනි විනිවිද පේන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ. ඒ කියමින් මගේ වචන ටික අවසන් කරනවා.
ගරු සරත් අමුගමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම බොහොම ස්තුතිවන්ත වෙනවා මගේ හිතවත් අඳුල ගුණවර්ධන මැතිතුමාට. මොකද එතුමා තර්ක ඉදිරිපත් කරා එක එක රජයන් වල
පසුබිමෙන්
මේ ප්‍රශ්නයට ඒ කියන්නේ ආනායන අපනායන ප්‍රශ්නයට එළඹෙන්නේ කෙසේද කියලා. අපි මේක අර්ථ ශාස්ත්‍රය අනුව බැලුවොත් අපට පේනවා රටකට ප්‍රාග්ධනය විශේෂයෙන් සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය සමාජ සුභසාධනයට අවශ්‍ය ප්‍රාග්ධනය ගණ්ඩ තියෙන්නේ ක්‍රම තුනයි. එකක් තමයි අපිට ණය ගන්න පුළුවන්. ඒ අවශ්‍ය යටිතල පහසුකම් සඳහා ප්‍රාග්ධනය සොයා ගන්න පුළුවන් කෙටි කාලීනව ඇත්ත වශයෙන් වෙන වෙන රටවල් වලින් ණය අරගෙන ඒ වැඩ කරන්න පුළුවන්. පහුගිය රජයත් බොහෝ දුරට ඒ උපාය මාර්ගයට තමයි ගියේ. ඒක කෙටි කාලීන වාසි සහගත වුණත් දීර්ඝ කාලීනව රට ණය උගුලකට යටත් කරනවා. මොකද ඒ සහන කාලයේ යොරුණාට පස්සේ ඒ පිළිගත් ණය ක්‍රමයේ අනුව මුල් ප්‍රාග්ධනය විතරක් නෙමෙයි ඒකට පොලියකුත් එක්ක ගෙවන්න සිද්ධ වෙනවා. දැන් ලංකාවේ ප්‍රශ්නේ ඒ ණය බර වැඩි වෙලා අපට ඒ මාර්ගයට ගිහිලා ණය අරගෙන සංවර්ධනයට යන්න පුළුවන් ඒ අවකාශය අද උගක් අඩුයි. ඉස්සර විශාල මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා නම් දැන් ඒ අවකාශය අඩුයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙන්න පුළුවන්, බැංකුව වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ රටට අපේ රටට ණය වශයෙන් ගන්න ඉඩ දෙන ප්‍රමාණය සීමිතයි. දෙවෙනි ක්‍රමය තමයි අභ්‍යන්තර වශයෙන් බදු ගැසීම. ඇත්ත වශයෙන් ගිය රජය කැමතිත් නෑ අපේ රජය කැමතිත් නෑ අභ්‍යන්තර වශයෙන් බදු ගැහීම තුලින් ඒ ප්‍රාග්ධනය එකක් අවශ්‍ය ප්‍රමාණයට අපට ලබා ගන්නටත් බෑ මන්ත්‍රීතුමා. අනිත් එකේ තොර සමාජීය ප්‍රශ්නත් ඇති වෙනවා. මිනිස්සු කවුරුත් කැමති නෑ බදු ගෙවන්න. කොහොම වුණත් ධනපති කොටස් හැටියට එච්චර විශාල ප්‍රමාණයක් මේ රටේ නැහැ. ඒ හින්දා ඒ බදු මාර්ගයෙන් ගිහිල්ලත් අපිට අවශ්‍ය ප්‍රාග්ධනය හොයා ගන්න අමාරුයි. එතකොට එක පැත්තකින් අපිට ණය ගන්න ඒ ප්‍රවණතාවයක් දැන් සීමා වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් දේශීය බදු ගැනීම ඇත්ත වශයෙන් පසුගිය අවුරුදු දෙක තුල අපි දන්නවා ඒ බදු විශාල වශයෙන් වැඩි 18%කින් වැඩි කරලා තියෙනවා. නමුත් ඒකේ ඒ පාරෙත් මගේ අදහස හැටියට නම් තව වැඩි දුර යන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අර මුදල කිව්වත් වෙන වෙන අය කිව්වත් ඒ මාර්ගයේ අපිට වැඩි දුර යන්න බෑ. මොකද සමාජීය ප්‍රශ්න ඇති වෙනවා. අනිත් එක ඒ තරම් විශාල මුදල් ප්‍රමාණයක් නැහැ. එහෙමනම් අපිට යන්න වෙනවා තුන්වෙනි විකල්පේ. මොකද්ද තුන්වෙනි විකල්පේ? මම බොහොම සන්තෝෂ වෙනවා ඔබතුමා ප්‍රකාශ කළා පක්ෂ ભેදේ ભેදයක් නැතුව අපිට පිළිගන්න වෙනවා අපේ අපනායනයන්. අපේ අපනායනයන් දියුණු කිරීම තමයි අපිට තියෙන එකම විකල්පේ. වෙන පක්ෂයක් කියන්න පුළුවන් අපි බොහොම අර යන්තම් පොළොවේ පස් කාගෙන ජීවත් වෙන්න පුළුවන් සමාජයක් කියලා. ඒ ඉස්සර කාලෙක එහෙම කිව්වා. අපි මෙහෙම අපේ රටේම හාල් නිෂ්පාදනය කරගෙන පොල් සම්බෝලයක් එක්ක මේ රටේම නිෂ්පාදනය කරන ලුණු ටිකක් එක්ක කාලා ජීවත් වෙන්න පුළුවන් කියලා නිකන් ඒකට කියන්නේ ප්‍රාථමික සමාජවාදය. ප්‍රාථමික සමාජවාදය ගැන එක කාලෙක රටවල් කතා කරා. නමුත් අද නූතන පුරවැසියන් ඒකට එකඟ වෙන්නේ නැහැ. එයින්ද මම හිතනවා අපේ සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන්. මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ බන්දුල මන්ත්‍රීතුමාට. එතුමා ඒ යථාර්ථය පිළිගත්තා. අපිට මේ රටේ නිෂ්පාදනය කරලා පිටරටවල් වලට බාණ්ඩ විකුණන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ රටේ අවශ්‍ය සම්පත් තියනවාද මේ මහ පරිමාණයේ මුදල් ලබා ගන්න? එක්කෝ මේ රටේ තියෙන සම්පත් අපි ඉහළ මට්ටමකට නිෂ්පාදනයට ගෙනිහිල්ලා විකුණන්න ඕනේ. එහෙම නැත්නම් වෙන විකල්ප මාර්ගයකට යන්න ඕනේ. මේ රට අර වෙන රටවල් වලින් හරි අපි අමුද්‍රව්‍ය ගෙනල්ලා මේ රට තුල නිෂ්පාදනය කර වැලියු ඇඩිෂන් අගේ වැඩි කරලා දියුණු වුණ ආර්ථිකයට යන්න ඕනේ. ඒතර ඔය තුනෙන් එකක් තමයි අපිට තෝරගන්න වෙන්නේ මන්ත්‍රීතුමා. එක්කෝ ණය ගන්න ඕනේ, එහෙම නැත්නම් ලංකා රටේ මිනිසුන්ට බදු ගහන්න ඕනේ, එහෙම නැත්නම් අපනයනය කරන්න ඕනේ. එතකොට දැන් අපි තෝරගෙන තියෙනවා ඒ අපනයනය කිරීමේදී සමහර දූපත් රාජ්‍ය දැන් සිංගප්පූරුව ගත්තොත්, හොංකොං ගත්තොත්, ලංකාව ගත්තොත් අපේ දේශීය සම්පත් ඒ තරම්ම නැහැ අර මහ පරිමාණයේ ආදායමක් ගන්න. මම ඔබතුමාත් එක්ක පිළිගන්නවා ඒ තියෙන සම්පත්ත් අපි හරියට උපයෝගය කරගන්න නැතුව වෙන්නේ නැති. අපේ භූගත සම්පත් තියෙනවා, සාගර සම්පත් තියෙනවා, ඒවට යන්න ඕනේ. නමුත් ඒ තියෙන සම්පත් මතම අපි ওই හිතන ආර්ථික පිම්මක් ගහන්න බෑ. එහෙමනම් අපිට තියෙන ලොකුම සම්පත මොකද්ද? ලොකුම සම්පත තමයි අපේ භූගෝලීය පිහිටීම. දැන් ඔබතුමාත් කතා කරා cost of production වැදගත්කම. එතකොට මේ පොලි අනුපාතයේ වැඩිවීම නිසා තියෙන ඒ ප්‍රශ්න තියෙනවා. නමුත් අපිට තියෙන සම්පතක්. අපේ සම්පත තමයි මේ රටේ පිහිටීම. කේන්ද්‍රීය ස්ථානේ. ඒක ඇත්ත වශයෙන් අපි කතා කරොත් පහුගිය රජයත් මේ රජයත් අතර වෙනසක් නැහැ. පහුගිය රජවල අපි ඒ අයවැය කතා කියවනකොට පැහැදිලිවම මේ කේන්ද්‍රීය සංකල්පය කියනවා. අපි ලංකාව කේන්ද්‍රීය පිහිටීම මුල් කරගෙන අපනයන ආර්ථිකයකට යන්න ඕනේ කියලා කවුරුත් පිළිගන්නවා. ඒකට ක්‍රියාත්මක වෙන්න ඔබතුමා කිව්වා වගේ මම නම් පිළිගන්නවා ඒ වරාය හදන එක, ගුවන් ස්ථානය හදන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම රට ඇතුලේ තියෙන යටිතල පහසුකම් වැඩි කිරීම අත්‍යවශ්‍යයි. ඒ පළවෙනි පියවරට යන්නේ නැතුව දෙවෙනි පියවරකට යන්න බෑ. ඒ කේන්ද්‍රීය අවශ්‍යතාවය, හැකියාව, සම්පත දියුණු කරගන්න බෑ ඒ මුල් පියවරට ගියේ නැත්තම්. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් ඒක කරලා තියෙනවා. ඒතකොට අපි බලන්න ඕනේ දැන් මේක පාවිච්චි කරලා අපේ රටට හොඳ ආදායමක් ලබා දෙන්නේ කොහොමද කියලා. දැන් ඔබතුමා කිව්වා තේ රබර් පොල්. තේ රබර් පොල් තමයි අපි ඉස්සර ඉඳන්ම මේ රටේ අපනයන ආර්ථිකය. නමුත් ඒක අද ඔබතුමා බැලුවොත් මේ පහුගිය ඒ කියන්නේ 2016 මහ බැංකුවේ වාර්තාව පැහැදිලිවම කියනවා ඒ සම්ප්‍රදායික අපේ අපනයනයන් සහ විශේෂයෙන්ම කෘෂිකර්ම අපනයනයන් අපේ ආදායමේ හතරෙන් පංගුවක් පමණයි. අපේ අපනායන ආදායමේ හතරෙන් පංගුවක් විතරයි. කියවන්න බලන්න මේ වාර්තා මම තමුන්ලාසට ඕනනම් කියවන වෙලා තියෙනවද දන්නේ නැහැ. තේ කර්මාන්තේ අපි පහුගිය අවුරුද්දේ බැහැලා තියෙනවා. මේ බලන්න ගිය අවුරුද්දේ අපි තේ කර්මාන්තේ දිහා බැලුවොත් මම තමුන්ලාසට කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මුළු අපනයන ආදායමෙන් හතරෙන් එකක් පමණ වන කෘෂිකාර්මික අපනයන ආදායම අඩුවීම සමස්ත අපනයන ආදායම් පහළ යෑමට හේතු විය. විශේෂයෙන්ම මේ බලන්න 2009 වසරෙන් පසුව තේ අපනයන ආදායම සඳහා වාර්තා වූ අඩුම අගය ගිය අවුරුද්දේ මේ තේ නිෂ්පාදනයේ මෙන්ම ඉල්ලුම අඩුවීම හේතුවෙන් මුළු තේ අපනයන පරිමාව කිලෝග්‍රෑම් මිලියන 289ක් දක්වා 105.9කින් පහළ ගියේ. එතකොට තේ කර්මාන්තය අර ඉස්සර තිබුණ තැන අපේ අපනයන ආර්ථිකයේ තිබුණ තැන දැන් ඒක නැති වෙගෙන යනවා. දෙවෙනි එක තමයි
මේ ඒ සම්ප්‍රදායික තේ රබර් පොල් මත රඳන්න කියලා නෙමෙයි. ඒව අර විවිධාංගීකරණය නවීකරණය කළා එකතු කොලාගයක් සහිතව වෙනස් කරන්නේ වෙනද පොළ වෙනස් කරන්නේ
මම දන්නවා ඔබතුමා කියන්න හදන දේ මම උතන වාද කරන්න හදනවා නෙමෙයි නමුත් ඒ මදි ඒකයි මම කියන්නේ මේ සම්ප්‍රදායික අපේ අපනායනය ඇගලුම් කර්මාන්තය ඇතුළුව තව ටිකක් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වැලියු ඇඩිෂන් කරන්න පුළුවන් නමුත් ඒ ඔක්කොම කරත් උදම සිනාරියෝ එක තිබුණත් අපිට ඒ තුලින් අපිට අපේක්ෂිත ආදායම ගන්න බෑ එක සංඛ්‍යා ලේඛන පිළිබඳ ප්‍රශ්නයක්. පිට නව සැලැස්මකට යන්න සිද්ධ වෙනවා. නව සැලැස්මට යනකොට අපිට බලන්න වෙනවා දැන් අපේ තියෙන සම්පත්. දේශීය සම්පත් විශේෂයෙන්ම මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. ඒවා තුලින් අපි පිම්මක් පනින්නේ කොහොමද? මේක විශේෂයෙන් අපේ ගරු අගමැතිතුමයි මලික් සමරවික්‍රමතුමයි මමයි චීනයට ගිය වෙලාවේ චීනයේ අගමැතිතුමා කිව්වේ. ඔබතුමාලා මෙතෙක් කල් කතා කරපු සම්ප්‍රදායික අපනයන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් සිහින මවන IT සර්විස් සම්ප්‍රදාය වෙන්නත් පුළුවන්. සේවාවන් අංශය වෙන්නත් පුළුවන්. නමුත් එතුමා කිව්වා ඒ දෙකත් හොඳයි කරගෙන යන්න. නමුත් නියම රටක් හැටියට දිනු වෙන්න පුළුවන් නම් කරුණාකර කර්මාන්ත ක්ෂේත්‍රයට යන්න ඕනේ. හොඳ ඕනෙම ආර්ථිකයක පිටකොන්ද ශක්තිය තියෙන ඒගොල්ලන්ට සුළු මධ්‍යම සහ උසස් ගණයේ කර්මාන්තවලට යන්න පුළුවන් නම් පමණයි. දැන් අපේ රටේ අපේ රජයේ උපාය මාර්ගය තමයි උසස් ඉහළම කර්මාන්ත ක්ෂේත්‍රයට යන්නේ. මොනවද? නැව් සෑදීම සහ රිපයර් කිරීම. LG plants. ඒ වගේම විශේෂයෙන්ම තෙල් ගබඩා කර විකිණීම. ඒ වගේම වරාය සේවාවන්. ඒ වගේම අහස් යාත්‍රා කේන්ද්‍රයක් හැටියට අපර් බ්‍රැකට් ඉහළ මට්ටමේ සේවාවන් වලට අපිට යන්න ඕනේ. තනිකර අර පහළ මට්ටමේ කර්මාන්ත කිරීමෙන් විශේෂයෙන්ම කන්සියුමර් අයිටම්ස් පාරිභෝජන අවශ්‍යතා පමණක් සම්පූර්ණ කරන පහළ මට්ටමේ ඒවට යන්න අමාරුයි මොකද තරගයේ ගොඩක් වැඩි. දැන් බලන්න ගරු මන්ත්‍රීතුමා ඒ මහ පරිමාණයේ කර්මාන්ත අපිට ගන්න පුළුවන්ද බැරිද කියලා ඔබතුමා හොඳ දෙයක් කිව්වා. 1956 ඒ සිහිනය තිබුණා. විශේෂයෙන් TB සුභසිංහ මැතිතුමා කර්මාන්ත ඇමතිතුමා වෙලාවේ කිව්වා අපිත් හදන්න ඕනේ තෙල් කර්මාන්තයක් මේ රටේ. අපිත් හදන්න ඕන ලොකු කර්මාන්ත ශාලාවක්. ටයර් කර්මාන්ත නූතන ඒ කාලේ අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබුණ නූතනත්වයේ අදහස්. ඒ කාලට අපි යන්න ඕන කියලා. ඒකට ඒක හරි. අපේ පිහිටීම පාවිච්චි කරගෙන ඒ ඉහළම මට්ටමේ කර්මාන්ත නිෂ්පාදනයට අපි යන්න ඕන අපනයි. නැතුව අනිත් ඒවා කෙරුවට පොඩි ක්‍රූමී ජීවිතේ තියෙනවා. කූඹි වගේ අපිට ඒ යන්න පුළුවන්, කරපොත්ත වගේ ඒ යන්න පුළුවන්, මීයෝ වගේ එහෙම ටිකක් කරන්න පුළුවන්. ඒවා පොඩි ජීවිත. ඒවෙන් මේ රටේ ජනගහනයට අවශ්‍ය ජීවිතයක් අපිට ලබා දෙන්න බෑ. සිංගප්පූරුව, හොංකොං, අද චීනය ගන්න. චීනෙත් ඉස්සර ඔය ප්‍රාථමික ආර්ථිකය හිටපු චීනයක්. ඩෙන් ෂාවපින් නායකයා වෙන්න ඉස්සල්ලා ඒ චීනේ විශාල දේශීය වෙළඳපොලක් තියෙනවා. ඒ තියෙද්දිත්
ඉන්දියාවේ විශාල දේශීය විරුද්ධපලක් තියෙනවා. නෑනේ ඒ ඒ මට මේ නෙමෙයි මම කියන්නේ ඒ මම කියන්නේ අර්ථශාස්ත්‍රය අතින්. ඒ කාලේ බොහොම අමාරුයි. ඒ කාලේ යන්ත ඔබතුමා දන්නවද මෑත යුගයේ 19 20 වෙනි සහ 21 වෙනි සතවර්ෂයේ ලොකුම දුර්භික්ෂ තිබුණේ චීනේ. ඒක ඒගොල්ලෝ පිළිගන්නවා. කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු හාමතේ මැරුණා. ඇත්ත කියනවනම් මෞසේතුන්ගේ ප්‍රතිපත්ති නිසා. නමුත් ඒවා වෙනස් කරා. වෙනස් කරලා මහා කර්මාන්තයට ගියා. දැන් මහා කර්මාන්තයට යනකොට අපිට අනිවාර්යෙන් විදේශීය ආයෝජන යන්න වෙනවා. ඒ කියන්නේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් විදේශීය ආයෝජනයට යන්න වෙනවා. චීනයේ 100%ක් චීන ආර්ථිකය දියුණු කරුවේ විදේශ ආයෝජන නිසා. මම බය නැතුව කියනවා. කරුණාකරලා දැන් තමයි ඒගොල්ලෝ දේශීය වෙළඳ පොළ ගැන බලන්නේ. අද ලෝකයේ තියෙන හැටියට පොඩි රටකට ඔව් කියන්නේ.
දැනගන්න ඇත්තට මේ කෝටි ගාණක් චීනයේ සාගතෙන් පීඩාවට පත් උනේ 1949ට කලින් වැඩවසම් ක්‍රමයේ දිවිච තත්ත්වය නිසා නේද? ඒක වෙනස් කරන්න මාඕ සේතුන්ලා ගෙනිච්ච වැඩපිළිවෙල නිසා නේද? ඔය මට්ටමින් හරි බේරුණේ
නෑ නෑ. දැන් ඒ
නෑ. දැන් ඔබතුමා මම හර සාක්ෂරේ කියලා කිව්වොත් එම ඔබතුමා කියන විදිහට මාඕ සේතුන්ගේ වැඩපිළිවෙල නිසා චීනයේ මිනිස්සු බඩගින්නේ මැරුණා නම් 49 ඉඳලා මේ අවුරුදු 50 ඇතුළත මේ අවුරුදු 50ට ඒ තරම් සංවර්ධනය අත්පත් කරගත්තේ මොන උපක්‍රම නිසාද?
ඒ දෙන් ෂාවපින්ගේ
නියම ෂාවපින්ගේ උපක්‍රමයේ කොමියුනිස්ට් පක්ෂ නායකත්වයේදී ඇති වෙච්ච වෙනස්කම් එක්ක එකම වැඩපිළිවෙල
කොමියුනිස්ට්
එකම වැඩපිළිවෙල මොකක්ද ආණ්ඩුව?
නෑ එකම වැඩපිළිවෙල නෙමෙයි.
මොන ආණ්ඩුව තියෙද දැන්?
එකම වැඩපිළිවෙල නෙමෙයි. ඔබතුමා අහලා නැද්ද ගෑන් ඔෆ් 4? හතර දෙනාගේ කල්ලිය මොකද්ද? හතර දෙනාගේ කල්ලිය හැදුවේ මාඕ සේතුන්ගේ ප්‍රතිපත්ති ගෙනියන්න. ඒ ඉතාලම දුප්පත් ආර්ථිකයක් ගෙනියන්න. ඊට පස්සේ මොකද කරේ? උන් හතර දෙනාම හිරේට දැම්මා. ඔව් සම්පූර්ණ ඕන පොතක කියලා බලන්න. ඒ මාඕ සේතුන්ගේ මාවත නියෝජනය කරමින් හතර දෙනෙක් ආවා බලය අල්ලන්න. ඊට පස්සේ යුද්ධ හමුදාවයි ඩෙන් ෂාවපින්ගු එක්කවල ඔක්කොම හිරේට දැම්මා. ඊළඟට හතර දෙනාම දැන් මැරිලා ගිහිල්ලා.
Order please. At this time honorable Edward Gunasekara will take the chair.
ඒකයි ඇත්ත. අද චීනයේ ගරු මන්ත්‍රීතුමා මං කියන්නේ විශ්වාස කරන්න. අද චීනයේ ප්‍රතිපත්ති ඔක්කොම යන්නේ මාඕ සේතුගේ ප්‍රතිපත්ති නෙමෙයි. ඩෙන් ෂාවපින්ගේ ප්‍රතිපත්ති. එයාගේ පරපුර තමයි අද කල්පනා කරලා රටේ ලොකු වෙනසක් ඇති කරේ. ඒක ඔව් ඉතාම දුප්පත් රටව කොමියුනිස් පක්ෂේ අපි කොමියුනිස් පක්ෂයට විරුද්ධ නැහැ. අපි කියන්නේ ඒ කොමියුනිස් පක්ෂයේ අදහස අනුව තමයි. නමුත් රට මම බලන්නේ රට දියුණු කරන ආර්ථික ක්‍රමය මොකක්ද කියලා. මන්ත්‍රී ඔය කොමියුනිස් පක්ෂය තමයි කිව්වේ අපිට ඇමරිකන් ආයෝජන ඕනේ කියලා. කොමියුනිස් පක්ෂය තමයි නීති ඔක්කොම වෙනස් කරලා ප්‍රතිවාදී වෙනස් කරා. කොමියුනිස් පක්ෂය තමයි කිව්වේ අපිට වෘත්තීය සමිතිය වලට ඉඩ දෙන්නේ නැහැ කියලා. දැන් ඔබතුමා JVP එකත් මං හිතනවා මේවා ඉගෙනගෙන හොඳට හොයලා බලලා අපි දැන් ජනතා විමුක්ති පෙරමුණ ඩෙන් ෂාව කෙනෙක් හොයාගෙන ඉන්න හොයන්නවා. දැන් ඩෙන් ෂාවපින් කෙනෙක්ම හොයනවා. මට සුනිල් හඳුනිත්ති මැතිතුමා වෙන්න පුළුවන් නව ඩෙන් ෂාවපින්ගේ පක්ෂේ ප්‍රතිපත්ති වලට. නමුත් ඩෙන් ෂාවපින් කෙනෙක් එන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණේ අලුත් විදියට ආර්ථිකයට නව අරුතක් දෙන්න. මොකද ඒක තමයි ලෝකයේ අවශ්‍යතාවය. ඔබතුමා බලන්න අද චීනේ සියලුම ලොකු ඇමරිකන් කොම්පැනි තියෙනවා. අද චීනේ ඒගොල්ලෝ සල්ලි එකට දාලා මොකද කොමියුනිස් පක්ෂය තමයි කිව්වේ ජාත්‍යන්තර ධනපතියන්ට රටවල් නැහැ. ඒගොල්ලන්ට කොයි රටත් එකයි ජාත්‍යන්තර මුදල් ගෙනිහිල්ලා ඒ රටෙන් මුදල් හම්බ කරන්න. අන්න ඒ තත්ත්වයේ අනුව මේ රටට තීරණය කරන්න වෙනවා. ඇත්ත කතාව මොකද්ද? විදේශ ආයෝජනය අවශ්‍යද? විදේශ ධන ආයෝජනය අවශ්‍යද? එහෙම කරලා තමයි මේ රටේ තියෙන සම්පත් අපිට දියුණු කරන්න පුළුවන්. ඔබතුමා හොඳට දන්නවා. ඔබතුමා බිස්නස් මොනවද කියලා දන්න කෙනෙක්නේ. ගරු ඇමතුමා ඔබතුමා මේවා හොඳට හොයලා බලලා තියෙනවා. ඔබතුමා පරම්පරාගතව බිස්නස් දන්න කෙනෙක්. ඔබතුමා නෙමෙයි ඔබතුමාගේ පියතුමත් අපි අඳුරන එතුමාගේ කාලෙත් කල්පනා කරා. නැත්තම් කොහොමද
අපේ වෙල්ගම මැත්තුමා තමයි මේ රටේ වීරයෙක් මං හිතන ඔබතුමාගේ පියා. ඇවිල්ලා මහන්සි වෙලා වෙන මිනිස්සු පැය 8ක් වැඩ කරනකොට පැය 16ක් වැඩ කරලා නැද්ද? දිවා රෑ නොවිසලා වැඩ කරා. අහන්න මෙතුමාගේ මෙතුමාගේ පියතුමාට වාහනයක ඕල් කැල්ලක් ගලවන්න පුළුවන්. බැරිද? තමන් කරපු බිස්නස් එකේ අයනු ඉඳන් ආයනු හැම අකුරක්ම දන්නවා. ඔබතුමත් දවසක් කිව්වා මට මතකයි මේ පාර්ලිමේන්තු රැසීමක මාව රවට්ටන්න බෑ. මේ එන්ජින් එක මම ඔක්කොම ගලවලා පෙන්නන්න කියලා ඔබතුමා කිව්වා නේද? ඒක තමයි වැඩි. ඒ ඒකට කැප වෙච්චි තමන් ආයෝජනය කරන මුදල් වලින් උපරිම ප්‍රයෝජනය ලබා දෙන ක්‍රමය මොකද්ද? දැන් කවුරුත් පිළිගන්නවා. අපි ඒ විදිහට ආයෝජනයක් නැතුව ඒ ආයෝජනය කරන මිනිහට උපරිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් දුන්නේ නැත්තම් වෙන්නේ නිලධාරීවාදය. රුසියාව, චීනය, නැගෙනහිර යුරෝපය කඩාගෙන වැටුනේ ඇයි? ඔක්කොම නිලධාරි. බලපත්‍රයක් ගන්න නිලධාරි කෙනෙක් ගාවට යන්නේ. හැමදේම නිලධාරීවාදයට එතකොට යටත් වෙනවා. ඒ හින්දා අපි කියන්නේ මේ රටේ තියෙන සම්පත්, විශේෂයෙන් මානව සම්පත් දියුණු කරන්න අපිට ආයෝජන අවශ්‍යයි. දේශීය වශයෙන් බදු ගහලා සමහර අය හිතනවා සමහරට අපේ මිත්‍රයොත් වෙන්න පුළුවන් පුළුවන් තරම් දේශීය බදු වැඩි කරගන්න ඕනේ කියලා. අපි එකඟ වෙන්නේ නැහැ ඒකට. දේශීය බදු වලින් විතරක් මේ රට දියුණු කරන්න බෑ. දැන් ණය කරගෙන දියුණු කරන්නත් බෑ. එහෙමනම් අපිට ඉතුරු වෙලා තියෙන්නේ දැන් එකම දේ foreign direct investment. පිටරටවල් වලින් අපි මෙහට ගෙනල්ලා අපේ සම්පත් දියුණු කරලා මේ රටේ ඒවට value addition අපේ මිනිසුන්ගේ හැකියාව, දක්ෂකම තුලින් ඒවට ඒකේ වටිනාකම වැඩි කරලා ජාත්‍යන්තර වෙළඳපොළට යන්න ඕනේ. පොඩි රටකට දේශීය වෙළඳපොළක් නැහැ. අපි අපිත් කවුරුත් කැමති, අපි අකමැති වෙනවාද අපේම මිනිස්සු නොඑක් දේවල් හදලා දියුණු වෙනවා? අපි කැමති. නමුත් ඒකෙන් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බෑ. අපි යන්න ඕනේ මහ කර්මාන්තයට. අපි යන්න ඕනේ අපේ තොටුපළවල්, නැව් තොටුපළවල් මේ ඔක්කොම පාවිච්චි කරගෙන අපේ හබ් ස්ටේටස් එකේ, අපේ කේන්ද්‍රීය ස්ථානය ප්‍රයෝජනයට අරගෙන අපනායන ලෝකයකට අපි ඇතුල් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ජනගහනය වැඩි වෙනවා, භූමි ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ, මිනිසුන්ගේ අපේක්ෂාවන් වැඩි වෙනවා, බලාපොරොත්තු වැඩි වෙනවා. අද බලන්න, අද අපේ ජනගහනය මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා දීපු වලින් සතුටු වෙයිද? නැහැ. වෙනම ලෝකයකට ඒගොල්ලෝ යනවා. එහෙමනම් ඒ ලෝකයට පුළුවන් වෙන විදිහේ ධනයක්, වත්කමක්, ප්‍රාග්ධනයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයකට අපි අපනායන මුල් කරගත්ත ආර්ථිකයකට යන්න ඕනයි කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන්
කරනවා. බොහොම ස්තුතියි. මිලන් ගරු මලික් සමරවික්‍රම ඇමතුමා.
Honorable Chairman, as you may be aware, Sri Lanka is now facing many challenges for economic growth. The Sri Lanka economy experienced lower growth, averaging around 4.4% during the past 4 years. An external environment characterized by sluggish growth amidst slow international trade, coupled with unfortunate and unfavorable domestic conditions such as drought and floods, reduced the momentum of its growth. The expansion in GDP has primarily due to growth in non-tradable activities, while the contribution from exports to GDP growth has been insignificant. A policy framework which included an overvalued exchange rate that was often uncompetitive, with para tariffs that increase effective protection, contributed to a strong anti-export bias in the economy. Persistent fiscal deficits, high government debt levels, and external current account deficits have resulted in poor investor confidence and low levels of foreign direct investment and private investment. In addition, the structural rigidities in the labor market have also hindered growth in our economy. Realizing these challenges to growth and the need for macroeconomic stability, our government in the recent past has forged ahead with reforms in macroeconomic policy. Sri Lanka's macroeconomic policy strategy rests on three pillars. The first pillar is the fiscal policy reforms. Through this, we expect higher government revenues, rationalization of expenditure, lowering the budget deficit, reforms to state-owned enterprises, and stronger public financial management. This is now being undertaken by the Ministry of Finance. The second pillar is monetary policy reforms, which is being undertaken by the central bank with the Ministry of Policy and Economic Affairs. Here, lower inflation will be a high priority, and we are looking at a market-based, flexible exchange rate policy that will maintain competitiveness. The third pillar is the trade and investment policy reforms, which is being undertaken by our ministry. It is our objective to enhance exports from the current $11 billion to US dollars $20 billion in 2020, increase foreign direct investments, and further liberalization of the trade regime. Honorable Chairman, a buoyant export performance is imperative for sustaining the growth momentum of the economy. Sri Lanka's share of the global exports has reduced from 0.09% in 2000 to 0.06% in 2016. Exports as a share of the GDP have declined from 33.3% in 2000 to 12.7% in 2016. Given the size and purchasing power of our domestic market, an export-led strategy is absolutely essential for achieving the targets set for growth in the country's medium-term trajectory. Our export structure is strongly, largely dependent on a few export products such as apparel, tea, and rubber-based products, while traditional markets such as Europe and the United States account for about two-thirds of our total exports. This situation is certainly not good enough. The diversification and enhancement of export earnings is essential to arrest the declining trend seen in exports. Export diversification entails enhancing the sophistication of products with more value addition and the use of new technology while penetrating into new markets and harnessing the full potential of preferential trade agreements. Sri Lanka needs to relaunch the manufacturing sector as an engine of growth to promote growth and employment generation. A comprehensive integrated industrialization strategy is needed, taking into account trade, fiscal, and labor market policies. Para tariffs imposed for revenue purposes increase the cost of imports, which may be used as inputs in the production of exports. These exports, therefore, can be uncompetitive in the international market. We need to establish cluster-based industrial zones, and this is already being addressed by the Board of Investment. We need to establish technology business incubators to promote startups. TBIs, or technology business incubators, provide a host of services such as business planning and training and technical assistance, information dissemination on product ideas and technologies, finances, common facilities such as labs and computers, and workspace for a limited period. We have also to increase the value addition through proper application of R&D, research and development. We need to use high-tech methods such as nanotechnology to increase the value addition of commodity exports through research institutions such as Slintex. And it is also important for us to build a brand for Sri Lankan products. In this regard, the Export Development Board, in collaboration with the International Trade Center, has formulated a new export strategy, and their idea is to have 2,000 new exporters by 2020. This project was launched in Jaffna, and we are hopeful that every industry in Sri Lanka will be an exporter. We also need to negotiate bilateral agreements with China, India, Singapore, and with the UK after they leave the European Union. While doing this, we must also target key industries to benefit from the GSP Plus registration, which we recently received. And at the same time, we are aware that some of these industries will be affected, and as such, we need to implement a trade adjustment package to improve competitiveness of domestic industries and retrain labor. We may have to look at helping these industries to bring in new machinery, new technology, so that they can also compete in the world market. And at the same time, we need legislative protection for domestic industries. And in the very near future, we will bring the anti-dumping bill to safeguard the Sri Lankan industries from cheap imports. I think this will be brought by the Ministry of Industry and Commerce in the next few weeks. We have also introducing a new trade policy. This has been discussed with all the stakeholders, the professional associations, the trade chambers, the private sector, and within short, the new policy will be submitted to the Cabinet of Ministers, and once it is approved, it will be tabled in Parliament. I think that we also got to look at the services sector. We got to improve the Sri Lankan service exports in the fields of KPOs, the knowledge processing outsourcing, and the BPOs, business process outsourcing, so that can bring more revenue to the country. We also got to move up the ICT value chain to supply global businesses with solutions. These are areas that we can compete with the rest of the world. And as mentioned by the Honorable Sarat Amunugama, it is absolutely important for us to attract more FDIs. And to do so, it is most important to create an environment conducive for FDIs. Focus on improving the investment climate by addressing bureaucratic constraints, establishing and maintaining consistent policies, improving trade logistics, such as warehousing, access to ports and airports, and customs clearing. We have also set up a task force to undertake this project, and it will be launched towards the end of this month. While doing so, we also got to address the labor shortage and skills mismatch in the domestic labor force, in labor market. We got to develop more technical and vocational training programs while encouraging more students at GCO level and A level to enroll in these programs by offering students some kind of allowance. We must also look at improving the female labor force participation in our industries. And finally, Mr. Chairman, we had to look at labor reforms. We got to relax the rigidities in the labor market to facilitate the private sector. We had to look at permitting part-time work and introduce flexible working hours. Mr. Chairman, the government is fully aware of what has to be done. As mentioned by Honorable Amunagama, we can only increase our economic growth, accelerate our economic growth through enhancing our exports and through FDIs, where they will not only bring in the funding, but they'll also bring in the know-how. Thank you very much.
Thank you. මිලකට ගෞරව සඳුන් නැති මන්ත්‍රීතුමා
ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපේ රටේ අපනයන සංවර්ධනයට අදාළව සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කරන මේ අපනයන සංවර්ධන පනත සම්බන්ධ ගැසට් නිවේදන දෙක විවාද කරන වෙලාවේදී මම බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම විශේෂ භාර අමාත්‍යතුමා හැටියට ඔබතුමා මේ ගැසට් නිවේදන දෙක ගැනත් ඒකේ අඩංගුව ගැනත් යම් කරුණු ප්‍රමාණයක් කතා කරා නම් අපිට මේ විවාදයට එකතු වෙන්න පුළුවන් තර්කානුකූලව නමුත් ඔබතුමාගේ පැත්තෙන් සිද්ධ වුණේ බොහෝ විලාට අර අමුණුගම අමාත්‍යතුමා හිටපු මුදල් අමාත්‍යවරයෙක් හැටියට කරපු කතාවම ඔබතුමාත් ටිකක් සාරවත් විදියට ඉදිරිපත් කිරීම ඔබතුමාලගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව ගත්තම දැන් බලාපොරොත්තු වෙන්නේ අමුණුගම එමත්තුමා කියන ආකාරයට බදු වැඩි කරා ඒකේ හරියන ගමනක් නෙමෙයි ණයගත්ත ඒකත් හරියන ගමනක් නෙමෙයි දෙකම අසාර්ථකයි හැබැයි මම දන්න දරුවෝ බදු වැඩි කරන ණය ගන්න දේවල් හරිම දේවල් කියලා ඒවා හොඳම දේවල් කියලාත් එතුමාම මුදල් අමාත්‍යවරයා හැටියට ආණ්ඩු කිහිපයක ඉඳගනිමින් කතා කරලා තියෙනවා ඒ වෙලාවවල එතුමා ඒක වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා දැන් අපි සතුටු වෙනව අඩුතරමින් එතුමාලා පිළිගන්නව නම් ඒක දැන් වැරදි කියලා නිවැරදිම ක්‍රමේ නෙමෙයි කියලා තුන්වෙනි ක්‍රමය කියලා එතුමා කියන උත්සාහ කරා මේ තවත් එකක් තියෙයි කියලා මම බය වුණා ආයිචියයි කියලා අර විදුලි බල මණ්ඩලයේ කියන රකුසා ඉන්නවා එහෙම ආයතන ටිකක් එතුමාට දෙනවා මේ රාක්ෂිය වගේ පේන ඒවා විකුණන්න ඕන කියලා මොකද එතුමාගේ ක්‍රමේ තුන්වෙනි ක්‍රමේ තිබුණේ ඒක පළවෙනි ක්‍රමේ බදු ගැහිම දෙවෙනි ක්‍රමේ ණය ගැනීම තුන්වෙනි ක්‍රමේ තමයි අමුණුගම එමත්තුමාලා පුනරුච්චාරණය කරමින් කියුවේ විකිණීම ඒක නොකිය එතුමා ගුවා මේ අපනයන දිනු කිරීම තමයි දැන් තියෙන ක්‍රමය කියලා. ඊළඟට ඔබතුමා ඒක එකතු කිරීමක් කරා අපනයන විවිධාංගීකරණය කරන්න ඕන. අගේ එකතු කරන්න ඕන. නවීන තාක්ෂණය ගේන්න ඕන. වෙළඳ පොළ විවෘත කරන්න ඕන. ඒවට ගැළපෙන ආකාරයට ආදි වශයෙන්. ඒක හොඳ සුන්දර වචන. මොකද ඒකට මම සුන්දර අදහස් කියලා කියන්නේ ඒවට තියෙන විෂයබද්ධ වටිනාකමයි ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන යථාර්ථයයි ගත්තම දැන් අහසට පොළොව වගේ දැන් ඔබතුමා අපනයන විවිධාංගීකරණය අගේ එකතු කිරීම නවීන තාක්ෂණය ගැන කතා කරනවා දැන් අවුරුදු දෙකක් ගත වෙලත් ඔබතුමාලා දෙක හමාරක් තාම කුලියා පිටියේ ෆොක්ස්වැගන් බිල්ඩින් එකේ අර ගප කපාපු පොල් ගස් ටික විතරයි තියෙන්නේ. ඒ හිස් ඉඩම තාම තියෙනවා. හොඳට වැඩිච්ච පොල් ගස් ටික කපලා හිස් ඉඩමක් තියෙනවා දැන් කුලියා පිටිය නගරෙන් පොඩ්ඩක් එහාට යනකොට තාමත් ඒකේ තාම ෆොක්ස්වැගන් කාර් විවිධාංගීකරණය වෙන්නේ නැහැ. එතනට තාම නවීන තාක්ෂණය එන්නේ නැහැ. එතනට තාම අගේ එකතු වෙන්නේ නැහැ. මම සරල උදාහරණයක් කියන්නේ ඔබතුමාලාට මහා ලොකුවට කියපු එක තමයි මේ ෆොක්ස්වැගන් කාර් හදලා ගෙනියනවා කියලා. ඉතින් මම කියන්නේ මම මේක කිව්වේ වෙන දෙයකට නෙමෙයි මේ. ඔබතුමාලගේ ළඟ තියෙන අදහසයි යථාර්ථයේ ක්‍රියාත්මක වීමයි ගත්තම අහසට පොළොව වගේ. හැබැයි අපි හිතමු දැන් ඔබතුමාලා පිළිගන්න විදියට අමුණුගම ඇමතුමා කියන විදියට තේ රබර් පොල් කියන ඒවා සාම්ප්‍රදායික ප්‍රාථමික අපනයනනේ. දැන් කාලෙකදී කිව්ව ඔබතුමාලා විවෘත ආර්ථිකය හඳුනා දෙද්දී ඒවා සාම්ප්‍රදායිකයි මේ නවීන භෝග විවිධාංගීකරණයට යන්න ඕන කියලා. ඒ වෙනුවෙන් සුළු අපනයන භෝග විවිධාංගීකරණය කරන්න ඕන කියලා. ඒ වෙනුවෙන් අපනයන ගම්මාන ඇති කළා. අපනයන ගම්මාන සංකල්පෙත් ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මාපු සංකල්පයක්. දැන් අද මොකද වෙලා තියෙන්නේ ඒවට? දැන් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා අද මේ පාර්ලිමේන්තුවට සභාගත කරපු විගණක කාර්යාධිපතිතුමා අනුමත නොකරපු මුදල් අමාත්‍යංශයේ වාර්තාවට. වාර්ෂික වාර්තාව 2016. මේ වාර්තාවේ 33 වෙනි පිටුව ඔබතුමා බලන්න. තෝරාගත් කාර්මික අපනයන, රබර් නිෂ්පාදන, මැණික් දියමන්ති ආභරණ, යන්ත්‍ර හා යාන්ත්‍රික උපකරණ, ඛනිජ තෙල් නිෂ්පාදන, පිඟම් මැටි නිෂ්පාදන, මේ තමයි අපේ රටේ කර්මාන්ත. 2014 අපිට ලැබිච්ච ආදායම ඩොලර් මිලියන 2683යි. ගරු සභාපතිතුමනි, මේ අවුරුදු දෙකට මේ යහපාලන ආණ්ඩුවේ පාලන කාලය තුළ 2016 වෙනකොට එක වැටිලා තියෙනවා ඩොලර් මිලියන 2377ට. 2683 ඉඳලා 2377ට ඩොලර් මිලියන 100කින්. අපේ කර්මාන්ත කියලා ඔබතුමාලා දැන් මේ නවීන තාක්ෂණය, විවිධාංගීකරණය, අගේ එකතු කිරීම කරන්න උත්සාහ කරන කර්මාන්ත ශේෂ්ඨය ඩොලර් මිලියන 300කින් මීට අවුරුදු දෙකකට වඩා මේ වෙනකොට කඩා වැටලා තියෙනවා. ඔබතුමා බලන්න ධීවර අංශයේ කාර්ය සාධනේ, ධීවර ශේෂ්ඨය අපනයන 2014 අවසානයේදී මෙට්‍රික් ටොන් මිලියන 26320යි. දැන් 2016 වෙනකොට මෙට්‍රික් ටොන් 17593යි. කඩා වැටීම අවුරුදු දෙකට මෙට්‍රික් ටොන් 8727යි. ආදායම හැටියට ගත්තොත් අඩුවීම මිලියන 7997යි. 7997යි. 2014දී අපිට ආදායම තිබුණා ධීවර නිෂ්පාදන වලින් මිලියන 34797ක්. දැන් 2016දී ඒක මිලියන 26802යි. එතකොට ධීවර ශේෂ්ඨයේ කඩා වැටීමක් තියෙනවා. කර්මාන්ත ශේෂ්ඨයේ කඩා වැටීමක් තියෙනවා. ඔබතුමා බලන්න කුෂි නිෂ්පාදන භෝග ඔබතුමාලා විවිධාංගීකරණය කරපු කුරුඳු, ගම්මිරිස්, කොකෝවා, කරදබුංගු, කරාබුනැටි, සාදික්කා එකතුව ගත්තොත් මේ වගේ ගම්මිරිස් නිෂ්පාදන අපනයන ආදායම 2015දී අපට තිබුණා මිලියන 16657ක්. 2016 වෙනකොට 7879ට කඩා වැටුණා. අවුරුද්දක් ඇතුළත 50%කින් අපේ ගම්මිරිස් ආදායම කඩා වැටලා තියෙනවා. මිලියන 16000 මිලියන 7800 වෙලා. හේතුව මොකද කරුව එමුතුමා? හේතුව මේ වෙනකොට ඉන්දියාවෙන් සහ අනිත් රටවල් වලින් ගම්මිරිස් ලංකාවට ගෙන්නලා ප්‍රතිඅපනයන එක. එතකොට අපේ වෙළඳපොළ කඩා වැටෙනවා. ඔබතුමා වෙල බාන දැන් මේ වෙනකොට වෙළඳපොළේ ගම්මිරිස් නිෂ්පාදකකින්ගේ ලොකු මැසිවිල්ලක් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ එකට 1200ක් 1800ක් ගත්ත ගම්මිරිස් වලට අද ලැබෙන්නේ රුපියල් 700 800යි. කරමුතුමා මට ඇහෙන්නේ නැහැ ඔබතුමා කියන
1400යි දැන් නුවර පැත්තේ.
කොහෙද දැන් නුවර ගම්මිරිස් වෙන්නේ නැද්ද?
ඔව්.
මම මේ කිව්වේ රට පුරාම ගම්මිරිස් වල මිල. විශේෂයෙන්ම මේ කර්මාන්තය මේ විශේෂ බලපෑමක් තියෙනවා ඔබතුමා ඇත්තටම ඇත්තට හොයලා බලන්න ඒක. දේශීය නිෂ්පාදකීන් ආරක්ෂා කිරීම අද අපනයන සංවර්ධන මණ්ඩලයට අපනයන සංවර්ධනය කරන වගේම කරන්න දෙයක් තියෙන මේ ආනයන වලින් එන අපනයන නිෂ්පාදන වලට තියෙන බලපෑමෙන් ආරක්ෂා කරගෙන. ඒක ලොකුම දෙයක්. මොකද එක පැත්තකින් අපනයන දිරිමත් කරන්න උත්සාහ කරනකොට ඒ අපනයන ශේෂ්ත්‍රයේ ඉන්න වගා කරන අය වෙන්න පුළුවන්, නිෂ්පාදකකින් වෙන්න පුළුවන්, කර්මාන්තකරුවන් වෙන්න පුළුවන්. ඒ අය ආරක්ෂා වෙන්න ඕන තරඟකාරී ඒ අයගේ ආනයන වලින්. මොකද වෙළඳපොළට එන ආනයන ප්‍රතිඅපනයන ක්‍රියාවලිය ඔබතුමා දන්නවා කරුංක වලට වෙච්චදී. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. කරුංක විතරක් නෙමෙයි. කරුංක එක උදාහරණයක් විතරයි. කරුංක වලට වෙච්ච දේම අද ගම්මිරිස් වලට සිද්ධ වෙමින් යනවා. ඒක කුරුඳු වලට වෙන්න පුළුවන්. මොකද අපේ රටේ ඒ වගේ දේවල් වලට තියෙන නම මේ ප්‍රතිඅපනයන කරුවන් වෙන රටවල් වල විශේෂයෙන් පාවිච්චි කරනවා අපේ වෙළඳපොළ ජාත්‍යන්තර මට්ටමින් අල්ලගන්න. මොකද ජාත්‍යන්තර වෙළඳපොළ එක වෙළඳපොළක්. ජාත්‍යන්තර වෙළඳපොළ එක වෙළඳපොළක් වෙද්දී මේ ප්‍රතිඅපනයන ක්‍රියාවලියෙන් යලි සකස් කළා කරන අපනයන ක්‍රියාවලියෙන් වැඩිම පීඩාවට පත් වෙන්නේ ගරු එමතුමා දේශීය නිෂ්පාදකින් දේශීය කර්මාන්තකරුවන්. ඔවුන් තමයි ඇත්තටම අපනයන සංවර්ධන මණ්ඩලයේ නැත්නම් ඔබතුමාගේ අමාත්‍යංශයේ ප්‍රධාන හරය. ඔබතුමා දන්නවා ලංකාවට පහුගිය අවුරුදු දෙකේදී ආපු ආයෝජකව ගැන හිතුවොත් එමු. ලංකාවට නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරන්න ගෙන ආපු ආයෝජන ගැන හිතුවොත් එමු. ලංකාවට අලුතින් ගිවිසුම් අත්සන් කරපු ආයෝජකව ගැන හිතුවොත් එමු. ඒ ප්‍රමාණයද රටේ ආර්ථිකයේ වැඩි පංගුව එහෙම නැත්නම් ලංකාව තුල ඉඳගෙන ඔබතුමන්ලගෙන් මේ පාර්ලිමේන්තුවෙන් පණවන අනපනත් බදු දඩ ඔක්කොම කමින් ඔක්කොම දරාගනිමින් දේශීය වශයෙන් ආර්ථිකයේ යම් පංගුවක් නියෝජනය කරන දේශීය නිෂ්පාදකයාද කර්මාන්තකරුවාද ආර්ථිකයේ වැඩි පංගුව. අපි හැමදාම කල්පනා කරන ඔබතුමන් හැමදාම කල්පනා කරා මේ විදේශ ආයෝජකයා තමයි ඉදිරිමත් කරන්න ඕන කියලා. අපි කියන්නේ විදේශ ආයෝජකයෝ ඕනේ නැහැ කියලා නෙමෙයි. විදේශ ආයෝජකව වෙන්න ඕන. ඔය එයයි ආර්ථිකයේ වැඩි පංගුවකට දායක කරගන්න ඕන. ආයෝජන ගේන්න ඕන. හැබැයි ඒ වගේම තමයි ඒ විදේශ ආයෝජන වලින් ලංකාවේ දේශීය කර්මාන්තකරුවන්ට ආයෝජකයන්ට ඇතිවෙන තර්ජනය පිළිබඳව දේශීය ව්‍යාපාර වලට ඇතිවෙන තර්ජනය පිළිබඳව ආරක්ෂණ ක්‍රමයක් ගැන හිතන්න ඕන. ඇත්තටම අපනයන සංවර්ධන මණ්ඩලයේ හොඳම සංවර්ධනය තමයි මම විශ්වාස කරන්නේ අපනයන කරුවන් ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක. අපනයන කරුවන් ආරක්ෂා කිරීම මං කියන්නේ ඒ වෙනුවෙන් ඔබතුමාලගේ තියෙන ආරක්ෂණ ක්‍රමවේද මොකද්ද? ඔබතුමාට පුළුවන් ඔබතුමා ආර්ථික සංවර්ධන උපාය මාර්ග ඇමතිවරයා හැටියට අපනයනකරුවන් ගෙනලා අහන්න. තරුණ ව්‍යවසායකින් ගෙනලා අහන්න. දේශීය කර්මාන්තකරුවන් ගෙනලා අහන්න. ඔවුන්ගේ යෝජනා මොනවද කියලා. මොකද මෙතන වැදගත් වෙන්නේ ඒක. අවසානයේ අපේ ආර්ථිකයේ තාමත් අපි විශ්වාස කරනවා විශාලම පංගුව ආරක්ෂා කළ දෙන්නේ ඔබතුමාට ඒ අය. ඒ අයගේ යෝජනා තමයි වැදගත් වෙන්නේ. එමුතුමා
අපනයන න්‍යායක් සකස් කරගෙන යනවා. මේ මාසේ අන්තිම දිනකොට ඒක ඉදිරිපත් කරනවා.
අපනයන න්‍යායක්.
යෝ.
අනේ මයික් එක දෙන්න ගරු එමුතුමා.
යෝ එක්ස්පෝට් ස්ට්‍රැටජි. Yes. මූලපාය.
අපනයන උපාය මාර්ගයක් ඔබතුමා සකස් කරනවා මේ මාසේ අවසාන වෙද්දී. මම විශ්වාස කරනවා මේ ඔබතුමාලගේ පාලන කාලයේ අවසාන වෙන්න කලින් ඒක අඩුතරමේ අපට දකින්නවත් ලැබේවා කියලා. මොකද හේතුව දැන් ඔය මේව බාලගිරි දෝෂේ වගේ හැමදාම ගරු ඇමතුමා අලුත් ඒවා එනවා කියලා කියනවා. එනකොට හැබැයි මේ ආණ්ඩු කාලෙ ගිහිල්ලා මේවයින් අර වැජබෙන සපගන්න මේවා හම්බ කරගෙන කන පිරිසක් හැදෙනවා. හැමතිස්සෙම උනේ දැන් ගිය ආණ්ඩුවේ හදිච්ච පිරිසකට නඩු වැටෙනකොට මේ ආණ්ඩුවේ හදිච්ච පිරිසකට ආයෙ නඩු වැටෙනවා. මේක තමයි තියෙන අරුබුදේ. ඒ කියන්නේ මම කියන්නේ ඔබතුමා මන් දන්නේ නැහැ ඒක කොහොම ඔබතුමාට පුළුවන් වෙයිද කියලා අපේ අපනයන ශේෂ්ත්‍රයයි වෙළඳපොළයි ආරක්ෂා කරගන්න මේ මූල්‍ය නීති රීති රෙගුලාසි හැදෙන විදිය අනුව.
තව විනාඩි දෙකක් තිබෙනවා.
අමාත්‍යංශවල විෂයන් බෙදෙන අනුව. හොඳ ඔබතුමාලගේ මේ අපි කාටත් මේ විශේෂම ඔබතුමාගේ වැදගත් දෙයක් මම කියන්නේ. මූල්‍ය ශේෂ්ත්‍රයේ ස්ථාවරභාවය මූල්‍ය ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය ආරක්ෂා වෙන්න ඕන කියලා ඔබතුමා කිව්වා. හැබැයි මූල්‍ය ශේෂ්ත්‍රයේ ස්ථාවරභාවයයි මූල්‍ය ප්‍රතිපත්තිවල ස්ථාවරභාවයයි හැදෙන්නේ ඒ අමාත්‍යංශවලට ගොඩනැගෙන විශ්වාසය අනුව. දැන් මට කියන්න ඔබතුමාලා මේ රටට කොහොමද කියන්නේ මුදල් අමාත්‍යංශයේ තිබිච්ච ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශයට යවපු එක මොන පදනමින් හරිද කියලා. ඉතින් ඕක මුළු ලෝකෙම බලාගෙන ඉන්නවනේ. අපි දන්න මම හොඳට බැලුවා ලොතරැයි මණ්ඩල පනතේ තියෙනවා ලොතරැයි මණ්ඩල පනත අනුව තියෙනවා විෂයභාර අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා කියලා. ඉතින් මම කියන්නේ දැන් ඔබතුමාලට හෙට දවසේ සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවට ගේන්න ලොතරැයි මණ්ඩල පනත සංශෝධනය කරන්න. විෂයභාර අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යවරයායි කියලා. මුදල් අමාත්‍යංශයට දීපු මේ විෂයන් බෙදීමේ ගැසට් පත්‍රයේ තියෙනවා ක්‍රියේටිව් හෙලංකා ලිමිටඩ් කියලා ආයතනයක්. මට කියන්න ඔබතුමා ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් හැටියට අපි පිළිගන්නවා. ආර්ථික කළමනාකරණ කමිටුව නියෝජනය කරනවා. මේ විෂයන් බෙදීමේදී ක්‍රියේටිව් හෙලංකා ලිමිටඩ් කියලා කොහෙද රජයේ තියෙන ආයතනයක් තියෙන්නේ? මේක තනිකරම සුප්‍රසිද්ධ පහුගිය ආණ්ඩුවට හොඳටම කඩේ ගියපු නළුවෙක්ගේ ආයතනයක් මේක. මේ ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ් කියන්නේ මුදල් අමාත්‍යාංශය යටතට ආවේ කොහොමද? කල්පනා කරලා බලන්න මම මේ ආයතන එන්න විදියක් නැහෙනි. ක්‍රියේටිව් හෙලන්කා එක මුදල් අමාත්‍යාංශයට එනවා. මුදල් අමාත්‍යාංශය යටතේ තිබිච්ච ලොතරැයි මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට යනවා. මේවා ආයතන උඩ පා වෙනවා. එතකොට ගරු ඇමතිතුමා කොහොමද අර ඔබතුමාගේ කතාවේදී ඉතා වැදගත් හරවත් බරවත් විදියට කියපු මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව රටේ විශ්වාසයක් ගොඩනගින්? මූල්‍ය පාලනය පිළිබඳ විශ්වාසයක් ගොඩනගින්? ඉතින් ඒ විශ්වාසය ගොඩනගන්න නම් පළවෙනියෙන්ම මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන්න ඕන. ඒවට අනපනක් තියෙනවා. ඒ අනපනත් අනුව තමයි හදලා තියෙන්නේ. තාම මේ රජයේ කිසිම ඇමතිවරයෙක් විශේෂභාර ඇමාත්‍යවරයෙක්වත් අගමැතිතුමාවත් කිව්වේ නැහැ රටට, ජනාධිපතිතුමා කිව්වෙත් නැහැ රටට මුදල් අමාත්‍යාංශයට පිටිච්ච ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙනිච්ච මොන පදනමින්ද කියලා.
ඔබතුමාගේ වෙලාව.
ඒකින්ද අපි කියනවා පිටරට ටිකට් විකුණන්න යනවා, ලන්ඩන් වල ටිකට් විකුණන්න යනවා, ඈ ලොතරැයි අලවිනියෝජිතයෝ ලන්ඩන් වල පත් කරනවා. ඕවා ඉතින් අපි කියනවා. රටේ දැන් බලන්නකෝ Facebook වල මේ යන ෆොටෝ මොනවද කියලා. ඉතින් මේ හැල්ලු වෙන්නේ ඇමතිවරයෙක් නම් අපිට කමක් නැහැ. මේ හැල්ලු වෙන්නේ මුළු රට, ශ්‍රී ලංකාව. අපි ගිහිල්ලා ඇහුවොත් එම වෙන රටකින් ඕගොල්ලෝගේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කැෂිනෝ තියෙනවද, රුජිනෝ තියෙනවද, ඒ රටවල තියෙන ජැක්පොට් තියෙනවද කියලා විෂයන් හැටියට. එහෙමනම් අපිට පිළිගන්න පුළුවන් ලංකාවෙත් පිට රටවල වල කැෂිනෝ තියෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ. ඒ නිසා ලංකාවේ තියෙන ලොතරැයි මණ්ඩලය දාලා තියෙනවා කියලා.
අවසන් කරන්න.
ඒක නිසා මේ විශ්වාසය ගොඩනගන්න නම් අනිවාර්යෙන් මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය විතරක් නෙමෙයි ඇමති මණ්ඩලයේ ඉඳලා විශ්වාසය ගොඩනගෙන්න ඕන. ඒ විශ්වාසය ගොඩනගෙන්නේ නැතුව රට පිළිබඳ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීම විහිළුවක්.
කොහොමද සුත්